සමන්තා චක්කවාලේ සූ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා සුපින්වත්නි මේ පින්තුන් සියලු දෙනාම මේ වෙලාවේ ඊටාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. අද දායකත්වයේගෙන කටයුතු කරන පින්තුන්ගේ අරමුණු සිහි කරලා අප දේශනාව අවසානයේ අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. පොරලැස්කමු පිළියන්දල කොහුවල සහ පදිංචි පින්තුන් සහ හේරත් පෞලි පින්තුන් එකතු වෙලා අද මේ දේශනාව සිද්ධ කරනවා. ඉතින් මේ පින්තුන් සියලු දෙනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට වදාලා අපේ ජීවිතයේ තුල පුළුවන් තරම් තමන්ගේම සිත විමස විමසා අවබෝධයේ කරා යන්න අවස්ථාව හදාගන්න කියලා. එතකොට තමන්ගේ ජීවිතයේ තුල අවබෝධයට අදාළ අවකාශය සකස් කරගන්න එක බොහොම අමාරු දෙයක්. මොකද අවබෝධයේ වහන මට්ටමේ ව්‍යාකූලත්වයක් අපි තුල ස්වභාවයෙන්ම තියෙනවා. තුල ස්වභාවයෙන්ම අපි තුල පවතින තත්ත්වයක් තියෙනවා. ඒ තමයි මේ අවබෝධයේ වහන ගතිය අපේ ඇතුළාන්තයේ තියෙනවා. ඒතරේ අවබෝධයේ වසන ගතිය අපේ ඇතුලේ තියෙන නිසා මේ අවබෝධය කරා යන එක අපිට මහ විශාල අභියෝගයක්. ඒක අමාරු වැඩක්. තේ නිසා අවබෝධය කරා යන ගතිය වහනකමයි ඉස්සලයින් කරන්න ඕනේ. අවබෝධය කරා පස්සේ යන්න පුළුවන්. එතකොට අවබෝධය කරා යන එක දෙවනි පෙළ. අවබෝධය කරා යන මට්ටම වහලා තියෙන එක අර ඇහිරිලා තියෙන එක ඇහිරෙන ගතිය අයින් කරන එක තමයි පළවෙනියෙන් කරන්න ඕනේ. එතකොට අවබෝධය කරා යන කෙනෙක්ගේ අවබෝධය වහන ගතිය අයින් කරන්න තමයි සති සම්පජඤ්ඤ කියන එක පාවිච්චි කරන්නේ. අවබෝධය කරා යන්න තමයි සතිපට්ඨානේ පාවිච්චි කරන්නේ. අවබෝධය කරා යන්න. එතකොට දැන් මේකේ ඊටාම කාරණා තුනයි තියෙන්නේ. මොකද්ද? එකක් තමයි පින්වත්නි අපිට මුණ ගැහෙනවා අපේ ජීවිතේ අවබෝධය කරා යන මට්ටම වහන අවස්ථාව එකයි, අවබෝධය කරා යන එක දෙකයි, අවබෝධය තුනයි. ඔච්චරයි තියෙන්නේ. එතකොට අවබෝධය කරා යන මට්ටම වහනකමට අපි කියන්නේ ඒක වහනකම අයින් කරලා දාන්නේ සති සම්පජඤ්ඤේ. අවබෝධය කරා යන්නේ සතිපට්ඨානේ. අවබෝධයටපත් වෙන්නේ විපස්සනාවේ. ඔන්න ඔය කාරණා තුන ඇතුලේ තමයි අපි ජීවිතේ පවා පවත්වන්න ඕනේ. ඒ කියන්නේ එදිනෙදා අපි ගත කරන ජීවිතේ තියෙන්නේ ඒ ජීවිතේ පවා පවත්වන්න ඕන. එදිනෙදා රටාව තුළ අපි අපේ ජීවිතේ පවත්වන්න ඕන. ඇත්තටම ඒක පවත්වද්දී අපි බොහොම දක්ෂ වෙන්න ඕන. කුමකටද? ඒ තමයි අර සිහි නුවණ කියන එක එක පැත්තකින් හදන්න ඕනේ. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අවබෝධයේ වහන තත්වයෙන් අපි අයින් වෙන එකද. ඒ කියන්නේ හැම වෙලාවකම නිවන් මඟ ඇතුලේ අවබෝධය වහෙන්න පුළුවන්. ඒ කියන්නේ නිවන් මඟ වඩන්න ආපු කෙනා තුළ පවා නිවන් මාර්ගයට ආවා වගේ අවබෝධය වැහිලා යන්න පුළුවන්. එච්චරට මේ කෙලෙස් වලට අපිට අහු වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට අවබෝධය කරා පැමිණෙන කෙනා, අවබෝධය කරා එකතු වෙන කෙනා මූලික වශයෙන් කළ යුතු දේවන්නේ, මූලික වශයෙන් කරන්න ඕන දේවන්නේ, අවබෝධය කරා එකතු වෙනවා නම් ඒ අවබෝධය කරා එකතු වෙන ගමන් යා මූලික වශයෙන්ම සිහි නුවණින් අවබෝධයට තියෙන බාධකේ අයින් කරන්න ඕන. සතර සතිපට්ඨානෙන් අවබෝධය කරා යන්න ඕන. විදර්ශනා ඥානවලින් අවබෝධයටපත් වෙන්න ඕන. එතකොට සති සම්පජඤ්ඤයත් සතිපට්ඨානයත් විදර්ශනා ඥානත් කියන මේ තුනම හැදීමෙන් තමයි කෙනෙක් සත්‍ය අවබෝධය පැත්තට හැරෙන්නේ. කෙනෙකුට නැත්තම් සත්‍ය අවබෝධය කරන්න බෑ. සත්‍ය අවබෝධය කරා එයාට එකතු වෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට සත්‍ය අවබෝධය කරා එකතු වෙන කෙනාට මෙන්න මේ බඳු අවස්ථාවක්, මේ බඳු වටපිටාවක් වුවමනා කරනවා. එතකොට සත්‍ය අවබෝධය කරා යන්න තියෙන ඒකායන මාර්ගය තමයි හොඳට ඒ පුද්ගලයා තුළ ප්‍රති බුදුරජාණන් වහන්සේ වදාළ මූලික වශයෙන්ම තියෙන අනුශාසනාවට හික්මෙන එක. ඒ අනුශාසනාවට හික්මීමෙන්ම යා තුළ සිහිනුවන වැඩෙන්න පටන් ගන්නවා. දැන් යම් කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළි අරගෙන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ ජීවිතේ දකින්න පුරුදු වෙන එකෙන්ම සිහිනුවන හැදෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිමින් තමයි මාර්ගයට එකතු වෙන්නේ. වැඩිමේ. එතකොට දැන් අපි කියන්නේ දේශනාවේදී උනත් කියන්නේ මූලික වශයෙන්ම ඒ පුද්ගලයා තුළ ප්‍රතිවේද කියලා එකක් තියෙනවා. ඒක ප්‍රතිපත්තියෙන් වෙන දෙයක් කියලා. ප්‍රතිපත්තියට එකතු වෙනවා, ඊට පස්සේ ආ ප්‍රතිවේද කරනවා. ප්‍රතිපත්තියට එකතු වෙන එක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනකම්. ඒතර ප්‍රතිවේද කරන්න පුළුවන් මට්ටමට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩාගෙන යන්න ඕනේ. අවාසනාව කියන්නේ අද ලංකාවේ ගොඩාක් දෙනෙක් අර ප්‍රතිවේද කරන්න පුළුවන් මට්ටමට යාල ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල දක්ෂ නැහැ. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල දක්ෂ නැති නිසාම යාලට ප්‍රතිවේද කරන්න මේ ජීවිතයේදී අවස්ථාව ලැබෙන්නේ නැහැ. මේක ප්‍රතිවේද කරගන්නවා කියන එක මහ විශාල දෙයක්. ඒ ප්‍රතිවේද කර ගැනීම දක්වාම ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩාගෙන ඉස්සරහට යන්න හයියක් අපිට තියෙන්න ඕන. ගිහියොන්ටත් අද නෑ, පැවිද්දොන්ටත් අද නෑ. ඒක ප්‍රතිවේදය දක්වාම අපි මේක ඉස්සරහට යන්න ඕන. ඒතර ඒකට ආර්යෂ්ටාංගික මාර්ගයේ එකට එකට සම්බන්ධ වෙවි වඩන්න ඕන. ඒතර මේ ආර්යෂ්ටාංගික මාර්ගය කියන්නේ දේශනා 12000ක්වත් කරලා විස්තර කරගන්න බැරි එකක්. අපි මෙහෙම හිතුවට ආර්යෂ්ටාංගික මාර්ගය කියන්නේ එහෙම එකක්. දේශනා 12000ක් කරලවත් මේක විශ්ඳලා කියන්න බෑ. එච්චරට සංකීර්ණ තමාරයි කියන්නේ. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකක්ද අපි දන්නවනේ? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි කියලා. එහෙම නෑ පින්වත්නි. ඒක ඊට වඩා බොහොම බරපතල කතාවක්. ඒක කොච්චර බරපතලද කියලා තේරෙන්නේ සමහර ධර්ම විතර්කත් එක්ක ඉන්නකොට තේරෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ කොච්චර ගැඹුරු එකක්ද? දැන් අපි අහලා තියෙනවනේ පටිච්ච සමුප්පාදේ නම් ගැඹුරුයි කියලා. අපි අහලා තියෙනවනේ බුදුරජාණන් වහන්සේම වදාලා කියලා. මේ ආනන්ද, පටිච්ච සමුප්පාදේ සරල නෑ, ඒක ගැඹුරුයි. තොබයි මමයි අප දෙදෙනාම මේ පටිච්ච සමුප්පාදේ අවබෝධ නොවිච්ච නිසා තමයි මේ දීර්ඝ සංසාරය ආවේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. කවුරුත් හිතන්නේ නෑ මේ ආර්යෂ්ටාංගික මාර්ගය නම් ප්‍රතිපත්තිය බොහොම එක එක විදියට නොඑක් ණයක්‍රම වලින් කියන්න පුළුවන් කියලා සාමාන්‍ය කෙනෙක් හිතන්නේ නෑ. එතකොට නොයෙක් ණයක්‍රම වලින් මේක කියාගෙන යනකොට මේ නොයෙක් ණයක්‍රම වලින් මේක කියන්න පුළුවන්. එතකොට එක එක ණයක්‍රම වලින් මේක කියනකොට තමයි අර ප්‍රතිවේද කරන්න පුළුවන්. මේක ප්‍රතිවේද කරන්න පුළුවන්. නොයෙක් ණයක්‍රම වලින් මේක කියාන යන්න පුළුවන්. ප්‍රතිපත්තිය. එතකොට මේ නොයෙක් ණයක්‍රම වලින් අපි මේක ග්‍රහණය කරගෙන නැති නිසා අපිට ප්‍රතිවේදයේ කවදාවත් මුණ ගැහිලා නැහැ. දැන් උදාහරණයක් සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? බොහොම අපි ටිකක් ගැඹුරෙන් කතා කළොත් සම්මා දිට්ඨිය කියන්නේ ඇති වෙන නැති වෙන බව දන්න එක. ඒ කියන්නේ සමුදයයි නිරෝධයයි යම් කෙනෙකුට තේරෙන කමට තමයි සම්මා දිට්ඨිය කියන්නේ. ඉතින් කවුරුත් එක පිළිගන්නේ නැහැ. ඇයි? දහම් පාසල් පොත විතරනේ කියවලා තියෙන්නේ. සමුදය සත්‍යයි, නිරෝධ සත්‍යයි දකින්න එක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ සමුදයයි නිරෝධයයි දකින්න කියලා මොන වගේද? කන්දායතන ධාතුන්ගේ. එතකොට කන්දායතන ධාතුන්ගේ ඔක්කොගේම සමුදයයි නිරෝධයයි දකින්න ඕනද? සම්මන්නේ නැහැ. එකයි බලන්න ඕන. එකයි. දැන් උදාහරණයක් විදියට අපිට තියෙන්නේ, අපිට ඇත්තටම තියෙන්නේ එක ස්කන්ධයක් අරගෙන සමුදයයි නිරෝධයයි බලන එක. එතකොට තමයි සම්මා දිට්ඨිය පහළ වෙන්නේ. අයි ප්‍රතිපත්තියනේ. අපි බලන්න ඕන මේක. අනුශාසනාවේදී ආ සම්මා දිට්ඨිය කියලා එකක් තියෙනවා. සමුදයයි නිරෝධයයි බලන එකලු සම්මාදිට්ඨිය කියලා දැනගත්තම අනුශාසනාව හරි. අනුසාතනාවට තෑහෙනෝ. සුතමේ ප්‍රඥාව හොඳයි. නමුත් මේක චින්තාමේ ප්‍රඥාවක් දක්වා අරගෙන එන්න ඕනනේ අපි. එතකොට මේක චින්තාමේ ප්‍රඥාවක් දක්වා අපි මේක අරන් එනකොට මේ සමුදයයි නිරෝධයයි දෙක අපි බලන්න ඕන. බලන්නේ මොන වගේ සමුදයයි නිරෝධයයිද? කන්දායතන ධාතුන්ගේ ඒකම් ස්කන්ධායතන ධාතුන්ගෙත් එක ස්කන්ධයක් එක ආයතනයක් එක ධාතු කොටසක් ඔස්සේ විභාග කළත් සෑහෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගමු සංඥා ස්කන්ධය කියලා. සම්මාදිට්ඨිය නැති තාකල් සංඥාවේ මුලාවක් අපට තියෙනවා. අඳුර ගන්න ඒවා ගැන මුලාවක් නිතින්. එතකොට සංඥාවේ මුලාවට ahu වුණාම නැති දෙයක් තියෙනවා වගේ පේනවනේ. ඕක නෙවෙයි ඇත්තටම නැති දෙයක්. සංඥා උපමා කළ මිරිඟුවකට. ඉතින් මිරිඟුවක් පස්සේ යනකොට ඈතින් තියෙනවා වගේ පේනවා. ළඟට ගියාම ඇත්තටම නැහනේ. ඔය වගේම සංඥාව කියන අපි අඳුන ගන්න ඒවා තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. ඒවා තියෙන බව දන්නේ අපි හිත විතරයි. ඇත්තටම ලෝකෙ බෙදලා විස්තර කරලා හොඳ පරමා නිදහස් මනසකින් බැලුවාම, නිරවුල් මනසකින් බැලුවම මොකක්වත් අහුවෙන්නේ නැහැ ඇත්තටම. මොකක්වත් අහුවෙන්නෙත් නැහැ. අහුවෙන්නේ නැති නිසා වටිනාකමක් ඉන්නෙත් නැහැ. හරි, අහුවෙන්නෙත් නැහැ, වටිනාකමක් ඉන්නෙත් නැහැ. ඉතින් මේ අහුවෙන්නෙත් නැති වටිනාකමක් ඉන්නෙත් නැති මට්ටමේ නම් අපේ ජීවිතේ තියෙන්නේ. එතකොට මේ අහුවෙන්නෙත් නැති වටිනාකමක් ඉන්නෙත් නැති මට්ටමේ ජීවිතයක් නම් අපි මේ නඩත්තු කරගෙන ඉස්සරහට යන්නේ. පින්වත්නි, මේක මහා පුදුම දෙයක්. දැන් මේ සංඥාවේ මුලාව තියෙන්නේ සංඥාවේ සමුදයයි නිරෝධයයි දකින්නකම් විතරයි. අන්න ඕක තමයි සමුදය. සංඥාවේ මුලාවක් තියෙනවා. ඒ නිසා නැති දෙයක් තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. ඉතින් අපි හිතින් හිතාන ඉන්නවා. අපි අඳුනා ගැනීම සිත තුළ තියාගෙන ඒවා පරිස්සම් කරගෙන ඉන්නවා. ඒවා නැවත නැවත ආවර්ජනය කර කර අපි අඬනවා, හිනා වෙනවා. එච්චරයි. අඬන හිනා වෙන දෙකම පින්වත්නි මේ කෙලෙස්වල ඕලාරික අවකාශයක්. දැන් බුද්ධ රජානසගේ දේශකයක් එතර මේ ආඩාන්නෙත් නැහැ, හිනා වෙන්නෙත් නැහැ. එච්චරයි. විශේෂයෙන් හිනා වෙන්න තරම් ඇඟැලුම්කම් පාන්න තරම් මොකක්වත් ඉන්නෙත් නෑ ඔළුවට. තිකෙන්ට කුටි දෙන්න පුළුවන්. ඒක නිකන් දුෂ්ටකමක් වගේ කියලා. ඉතින් එහෙමක දුෂ්ටකමක් නම් ඒ බඳු දුෂ්ටයෙකුට තමයි ධර්ම ස්පර්ශ කරන්න වෙන්නේ. ඇඟැලුම්කම් පාගෙන මුකුත් කරන්න බෑ. අනික මේ කාලේ නම් කාත් එක්කත් වැඩි ඇඟැලුම්කම් පාන්නම හොඳ නෑ. ඊට පස්සේ යා ඉන්නේ වෙන වෙන කතාන්දරවලි. ඒක හරි අමාරු වැඩක් ඒක. දැන් පැවිද්දෙකුට පවා විශාල අභියෝගයක් වෙනවා සමහර අය. ඒක හරි පුදුම විදියට ඒක එන්නේ. ඒ නිසා මම නම් දැන් පුරුද්දක් විදියට දානි ටිකක්වත් ගන්නෙ නෑ කාගෙන්වත්. මොකද සමහර අය දානි දෙන්න කියලා ලං වෙලා වෙන වෙන පොටවල් වලින් තමයි පස්සේ තමයි තේරෙන්නේ මේ මොකද්ද වෙන කතාවක් මේකේ තියෙන්නේ කියලා. ඒ නිසා මේ මොකද හරි පරිස්සම් වෙන්න ඕන පැවිද්දෙක්. මේ කාලේ විශේෂයෙන්ම හොඳ දේශකෙක් දේශනා කරන කෙනෙක් නම් පරිස්සම් වෙන්න ඕන ගොඩක්. ආභියෝග බොහොම වැඩි. එතකොට දැන් සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? සමුදයයි නිරෝධයයි දකින්න එක. එතකොට සමුදයයි නිරෝධයයි දකින්න එක මොන වගේද? කන්දායතන ධාතුන්ගේ ඔක්කොගේමද? නෑ, එකක. උදාහරණයක් විදිහට සංඥා ස්කන්ධේ සමුදයයි නිරෝධයයි බලනවා. සංඥාව අඳුනගන්නේවයි ඇති වෙන විදිය බලනවා. ඒකේ ඇති වෙන විදියත් නැති වෙන විදියත් දෙකම බලන්න ඕනේ. එතකොටයි සම්මාදිට්ඨිය පිරෙන්නේ. සම්මාදිට්ඨිය පිරීමෙන් තමයි ඊතුරු ඔක්කොම පිරෙන්නේ. මොකද මේ ආර්යෂ්ටාංගික මාර්ගයේ පූර්වාංගම தත්වේ සම්මාදිට්ඨිය. ආර්යෂ්ටාංගික මාර්ගයේ තියෙනෝනේ. ඒ ආර්යෂ්ටාංගික මාර්ගයේ පුබ්බංගම අවස්ථාව, පූර්වාංගම අවස්ථාව තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. එතකොට සම්මාදිට්ඨියේ පුබ්බංගම අවකාශය පූර්වාංගම අවස්ථාව තමයි මේ ආර්යෂ්ටාංගික මාර්ගයේ පූර්වාංගම අවස්ථාව තමයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියන්නේ සමුදයාර්ය සත්‍යයි නිරෝධාර්ය සත්‍යයි ඔස්සේ විමසන එක. මොනවද සමුදයාර්ය සත්‍යයෙන් නිරෝධාර්ය සත්‍යයෙන් විමසන්නේ ස්කන්ධායතන ධාතු. ඒතර කන්ධායතන ධාතුගේ එකක් තමයි විමසන්න ඕනේ. බලන්න තවත් ලේසි වැඩි. ඒතර අපි දැන් උදාහරණයක් ගත්තා සංඥා ස්කන්ධය. සංඥාවේ සමුදයයි නිරෝධයයි බලනවා. සංඥාව සමුදේ වෙන්නේ කුමකින්ද? ස්පර්ශයෙන්නේ. නිරුද්ධ වෙන්නේ ස්පර්ශේ නිරුද්ධ වෙනකොටනි කියලා අන්න ඔය විදියට බලනවා. සංඥාව සමුදේයි නිරෝධයයි බලනවා. සමුදේ වෙන්නේ කොහොමද, නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා බලමු. අන්න එහෙම බලනකොට එයා තුළ සම්මා දිට්ඨිය කියලා එකක් පහළ වෙනවා. සම්මා දිට්ඨිය පහළ වෙනවා. ඒතර සම්මා දිට්ඨිය පහළ වුණාම ඒකට අනුව තමයි සම්මා සංකල්පය හැදෙන්නේ. අන්න සම්මා දිට්ඨිය නැත්තම් සම්මා සංකප්ප කියලා එකක් නැහැ ඇත්තටම. සම්මා දිට්ඨියට අනුව තමයි සම්මා සංකල්ප හැදෙන්නේ. එහෙනම් සම්මා දිට්ඨිය නැති කෙනෙකුට ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා එකක් නැහැ ඇත්තටම. එහෙනම් සමුදය සත්‍යයයි නිරෝධ සත්‍යයයි ගන්න නැති, දන්නේ නැති, උරගාන්නේ නැති, බලන්නේ නැති, විමසන්නේ නැති මිනිහෙකුට ඉතුරු එක ආර්ය අෂ්ටාංගික මාර්ගාංගයක්වත් වැඩින්නේ නැහැ. එකක්වත් වැඩින්නේ නැහැ. දැන් යාර සංඥාව කියන අඳුන ගන්න එක, ඒක මිරිඟුවක් වගේ. අඳුන ගන්න මට්ටම එන්නේ කොහොමද කියලාත් බලනවා, අඳුන ගන්න මට්ටම නිරුද්ධ වෙන්නේ කොහොමද කියලාත් බලනවා. ତୋର අඳුනා ගන්න මට්ටම ඉන්නේත් කොහමද, ඒක හටගන්නේ කොහමද කියලාත් බලනවා, ඒක නිරුද්ධ වෙන්නේ කොහමද කියලාත් බලනවා. හරි. එතකොට සංඥාස්කන්ධේ සමුදේ වෙන විදියයි නිරුද්ධ වෙන විදියයි එයා බලනවා. හරි. එහෙම බලනවා. එහෙම බලනකොට සංඥාස්කන්ධේ සමුදේයි නිරෝධයයි බලනකොට සම්මා දිට්ඨිය පහළ වෙනවා. ඒකට අනුව සම්මා සංකල්පනා එනවා. මොනවද සම්මා සංකල්ප කියන්නේ? තියෙනවනේද කාම සංකල්පනා, මේ ඊට පස්සේ ව්‍යාපාද සංකල්පනා, අකුසල සංකල්පනා, පාපී අකුසල සංකල්පනා, ඔවටනේ කියන්නේ මේ මිච්ඡා සංකප්ප කියලා. එහෙනම් සම්මා සංකප්ප කියන්නේ අව්‍යාපාද, අවිහිංසා, මේ විදිහ සංකල්පනානේ. ඇත්තට මේ ඔබම සරලේ වනේ. නික්කම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පන, ඔවනේ ඉතින් සම්මා සංකප්ප කියන්නේ. අර සම්මා දිට්ඨිය තිබුණම සංඥාවේ මුලාවෙන් ඇතිවෙන සිතුවිලි ඇති වෙන්නේ නැහැ. සංඥාවට මුලා වුණාමනේ කාමයන් පදනම් කරගෙන සිතුවිලි එන්නේ. මම හොඳට බලන්න, සංඥාව යථාර්ථයක් කියලා හිතුණාම සමුදය, ඒතකොට යථාර්ථයක් කියලා හිතන එකම සංඥාවේ මුලාවනේ. සංඥාව යථාර්ථයක් කියලා හිතන එක සංඥාවේ මුලාව. සංඥාවේ මුලාවට අපි ධර්මීය පාවිච්චි කරන වචනේ ඔක කියන්න දෙකුත් නැහැ ඇත්තටම. ඔට කියන්නේ සංඥා විපල්ලාස කියලානේ. සංඥාවේ මුලාව කියන එක. ඒතර සංඥාවේ මුලාව පවතින්නේ සමුදයාර්ය සත්‍යිනුත් නිරෝධාර්ය සත්‍යිනුත් විභාග කරලා බලන තාක්කල් විතරයි. දැන් සමුදයාර්ය සත්‍යිනුත් නිරෝධාර්ය සත්‍යිනුත් බලනකොට අපි බලනවා සංඥාව ඇත්තක් නෙමෙයි. සංඥාව බොරුවක්. තියෙන දෙයක්ම නෙමෙයි, නැති දෙයක් තියනවා වගේ දැනෙන මට්ටමක්. එච්චරයි. මොකක්වත් නැහැ නැත්තම්. තියෙන නැති දෙයක් ඇති බවට මැවෙන ගතියක් තමයි මනසේ තියෙන්නේ. ඒක මිරිඟුවක් ඇත්තටම. බෙදලා බලනකොට මොකක්වත් පේන්නේ නැත්තම් ඒක ඇත්ත වෙන්න බෑනේ. විස්තර කරගන්නකොටම දැනෙන්නේ නැත්තම් මොකක්වත් තියෙනවා කියලා. ඒක එමනම් ඇත්තටම පවතින දෙයක් නෙමෙයි. පරමාර්ථ වශයෙන් නෑ එහෙම එක. ඒතොර සමුදයාරිය සත්‍යේනුත් නිරෝධාරිය සත්‍යේනුත් විභාග කරලා බලනකොට සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? මේ සමුදේ වෙන්නේ ස්පර්ශයෙන්, නිරුද්ධ වෙන්නේ ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොට කියලා බලනවා. තමන් තුළ හට ගන්නා වූ සංඥාව අඳුන ගන්න මට්ටම. එතකොට එයාට දැනෙන්න ගන්නවා වෙනදට වඩා මේ අඳුනා ගැනීම, අඳුන ගන්න මට්ටම යථාර්ථයක් නොවේ කියලා. පොඩි හේනියට පොඩි අදහසක් තියෙනවා. ඇත්තක් නෙමෙයි මේක, බොරුවක් වගේ එකක් නිකන් දැනෙන්න ගන්නවා. අද ඔයාලට දැනින්නේ නේද? අඳුන ගන්නවා තියෙනවා ඇත්තමක් කියලා හිතෙන්නේ, ඇත්තක්ම කියලා හිතෙන්නේ. ඒ තියෙන සම්මා දිට්ඨිය නැතිකම. අපි මෙච්චර කල් බුද්ධ ශාසනය ඉන්නවා, මෙච්චර කල් පිළිවෙත් පුරනවා කිව්වට ඔයාලට එහෙම මට්ටමක් එන්නේ, ඒ අඳුන ගන්න මට්ටම තුල ඔයාලට ඒ gati එන්නේ වෙන දෙයක් නිසා නෙමෙයි. වෙන දෙයක් නිසා නෙමෙයි. ඔය පින්නතුන්ලාට ඒ මට්ටම එන්නේ අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි. ඔයාලට ඒ මට්ටම ඇවිල්ලා තියෙන්නේ අඳුනා ගැනීම මුලාවක් පවතින සම්මා දිට්ඨිය නැහැ. එතකොට සම්මා දිට්ඨියෙන් තමයි මේ මුලාව අයින් කරන්න තියෙන්නේ. එතකොට සම්මා දිට්ඨිය කියන්නේ සමුදයාර්ය සත්‍යනුත් නිරෝධාර්ය සත්‍යනුත් විමසන එක. වෙන මොකක්වත් නෙමෙයි. එතකොට සමුදයාර්ය සත්‍යයෙන් විමසනකොට අපි ගත්තේ සංඥා ස්කන්ධය, සංඥාව සමුදය තමයි ස්පර්ශය, ස්පර්ශය නිරුද්ධ වෙනකොට සංඥාව නිරුද්ධයි. හරි. එතකොට ආය ආය අලුතෙන් අලුතෙන් සංඥා හට ගන්නවා, අලුතෙන් අලුතෙන් සංඥා නිරුද්ධ වෙනවා. එතකොට ආය ආය අලුතෙන් අලුතෙන් සංඥා හට ගන්නවා, අලුතෙන් අලුතෙන් සංඥා නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙන එක කොච්චර වේගෙන් වෙනවද කියනවනම් මේ රූපේ වගේ කතා කරගන්නවත් බෑ. දැන් රූපේ නම් ඉපදීමක්, ආහට ගැනීමක්, පැවැත්මක්, පටිච්චසමුප්පන් වගේ ලොකු කතාවක් කියන්න පුළුවන් නේ. බෑ, මේකට කියන්න බෑ. එහෙමයි. එච්චර වේගෙන් බිඳිලා යනවා. මේ රූපේ ගැන කියපු කතා එකක්වත් කියන්න බෑ සංඥාවට. ඒ කියන්නේ එච්චර වේගයෙන් බිඳෙනවා. එච්චර වේගයෙන් බිඳෙනවා. එතකොට ඒක වේගයෙන් බිඳෙනවා අර හටගෙන එච්චර වේගයෙන් බිඳෙන නිසා මේ පැවැත්ම ගැන ලොකුවට කතා කරගන්න විදියක්වත් නැහැ. දැන් රූපේ නම් අපි කියනවා රූප කලාප වශයෙන් පවතින්නේ, කලාප වශයෙන් බිඳි බිඳි යනවා, බිඳි බිඳි යනකොට ආය ආය හට ගන්නවා. ඒ හටගත් රූපේ ආය ආය බිඳි බිඳි යනවා. මේක තමයි මේ රූප ප්‍රවාහය කියලා කියනවා. මේ සංඥාවට එහෙම කියන්න බෑ. එච්චර වේගෙන් වෙනවා මේ වැඩේ. එච්චර ඉතාම වේගෙන් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඉතින් මේක කියන්නත් බෑ. එතකොට එහෙමනම් මේ එච්චර වේගෙන් බිඳෙන ක්‍රියාවලියක් ඇතුලේ තමයි ස්ථාවර පිළිගැනීමක් ඔය තියෙන්නේ. තොර සංඥාව ඇති වෙන නැති වෙන බව දැනගන්නවා. ස්පර්ශය නිසා හටගෙන ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොට සංඥාව නිරුද්ධයි කියලා දැනගන්නවා. මේ ස්පර්ශයෙන් හටගෙන ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධයි කියලා දන්නකම සම්මාදිට්ඨිය, ඒක නැතිකම නිසා සංඥාවේ මුලාවක් පවතිනවා. සංඥා විපල්ලාස පවතිනවා කියලා දැනගත්තාම සම්මාදිට්ඨිය. ඒකට අනුව තමයි සම්මා සංකල්පේ වැඩෙන්නේ. ඒක නැත්තම් කිසිම ආයුරකින් සම්මා සංකප්ප නැහැ. ඒකට අනුව එතකොට ඒ විදිහට හටගන්න සංඥාවේ කෙලෙස් විතර්ක හටගන්නේ නැහැ. කාම විතක්ක, අර කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා. එයා අඳුන ගන්න විදිහට කැමැත්තක් හෝ ගැටුමක් සිත තුළ උපදින්නේ නැහැ. එහෙම කල්පනාවක් ඉන්නේ නැහැ. හරීම වැදගත් එකක් මේ ආර්යශ්‍රාංගික මාර්ගය. තම තමා තුළම තම තමන්ගේ සංසිඳීම උරගාන්න පුළුවන් එකක්. සම්මාදිට්ඨිය තියෙන කෙනාගේ කල්පනාවට තමයි සම්මා සංකප්ප කියන්නේ. එතකොට සම්මාදිට්ඨිය නැති කෙනෙකුට සම්මා සංකල්ප තියෙයිද? එන්නේ නැහැ. එහෙනම් ලංකාවේ මිනිසුන්ට සම්මා සංකල්ප නැත්තේ ඇයි? ඒගොල්ලෝ දන් දුන්නට සම්මාදිට්ඨිය නැහැ. ඒගොල්ලෝ දන් දුන්නට පින්වත්නි යාලා තුල සම්මාදිට්ඨිය කියලා එකක් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා ලංකාවේ මිනිසුන් තුල කවදාවත් අපිට නොකැළඹුණු ස්වභාවයක් නම් දකින්න වෙන්නේ නැහැ. හැමදාමත් ලංකාවේ මිනිස්සු කැළඹෙනවා. හැමදාමත් ඇවිල්ලෙනවා. හැමදාමත් ගැටුම්කාරී ලංකාවේ මිනිස්සු. ඒතර හැමදාමත් කැළඹෙනවා නම්, හැමදාමත් ඇවිල්ලෙනවා නම්, හැමදාමත් ගැටුම්කාරී නම් ලංකාවේ මිනිස්සු, ඒකට හේතුව එකයි, සම්මාදිටිය නැහැ. නැතු ලංකාවේ මිනිස්සු දන් දෙන්නේ නැතිකමවත්, බුදුරජාණන්සේ පිළිගන්නේ නැතිකමවත් නෙමෙයි, ධර්මී පිළිගන්නේ නැතිකමවත්, සංඝයාට කරු කරන්නේ නැතිකමවත්, පන්සල් ඉන්නේ නැතික, ඒවන් නෙමෙයි ප්‍රශ්නේ. තියෙනක ප්‍රශ්නයයි සම්මාදිටිය නැහැ. හැයි සම්මාදිට්ඨිය තියෙන කෙනාගේ කල්පනාව තමයි සම්මා සංකප්ප. සම්මාදිට්ඨිය නැති කෙනා තුල සම්මා සංකප්ප ඇති වෙන්නේ නැහැ. සම්මාදිට්ඨිය තියෙන කෙනා කල්පනා කරන විදිය කියන්න තමයි සම්මා සංකප්ප කියන්නේ. එතකොට යා සංඥාවේ මුලාවක් නැහැ. සංඥාව ඇති වෙන නැති වෙන බවත්, ඒක ස්පර්ශයෙන් හටගෙන ස්පර්ශේ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන බවත් යම් කෙනෙක් දකිනවා නම්, දන්නවා නම්, තේරුම් ගන්නවා නම්, අඳුන ගන්නවා නම් එයාට මොකද්ද තියෙන්නේ? සම්මා දිට්ඨිය. ඒ විදියට බලනකොට තමන් තුල හටගන්නා වූ අඳුනා ගන්න මට්ටම, තමා තුලම හටගත්තා වූ ස්පර්ශයෙන් හටගෙන ස්පර්ශයෙන් නිරුද්ධ වී යන දෙයක් සත්‍ය වශයෙන් ලෝකේ පවතින දෙයක් නෙමෙයි කියලා දැනගත්තාම එයාට ලෝකය ගැන පින්වත්නි ඇලීම් ගැටීම් ඇති වෙයිද? ඇලීම් ගැටීම් පදනම් කරගෙන කල්පනා කරන්නේ එයා. ඇලීම හෝ ගැටීම පදනම් කරගෙන එයා තුල කල්පනාවක් ඉන්නේ. එතකොට ඇලීම් ගැටීම් පදනම් කරගෙන කල්පනාවක් ඉන්නේ නැහැ කියන්නේ එයාට මොකද්ද තියෙන්නේ? ඒ ඇලීම් ගැටීම් පදනම් කරගෙන කල්පනා කරන්නේ නැහැ. වෙනදා වගේම ලෝකේ දකින්නවා, අත්දකින්නවා. එයා ඇලීම් ගැටීම් පදනම් කරගෙන කල්පනා කරන්නේ නැත්තේ ඇයි? එයාට සම්මාදිට්ඨිය තියෙනවා. එතකොට සම්මාදිට්ඨිය තියෙන කෙනාගේ කල්පනාව තමයි සම්මා සංකප්ප කියන්නේ. එතකොට දැන් අර එයා අඳුන ගන්න එක මුලාවක් කියලා එයා දන්නවා, මිරිඟුවක් කියලා. එතකොට අඳුන ගන්න එක මිරිඟුවක් නම් ඒක ඇත්තක් නෙමෙයි නම් අඳුන එනම් ඇත්තක් නොවුනත් අඳුන ගන්න මට්ටමක් තියෙනවනේ. හරි, ඒක බොරුවක් වුණත් අඳුන ගන්න මට්ටමක් මගේ මනස තුළ එහෙම ප්‍රවාහයක් තියෙනවනේ. ඒක කොහොමද ආවේ? ස්පර්ශේ නිසා හටගත්ත ස්පර්ශේ නිරුද්ධ වෙනකොට නිරුද්ධයි. ඒ විදිහට බලන්න බලන්න එයා තුළ උපදින්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. එතකොට යාට අර මේක ඇත්තක් නෙමෙයි, මගේ මනස තුල සිද්ධ වෙන සංසිද්ධියක්, ක්‍රියාවලියක්. එතකොට මේ මනස තුල සිද්ධ වෙන මේ ක්‍රියාවලිය තුල මා තුළ මේ ස්පර්ශයෙන් අටගෙන ස්පර්ශයෙන් නිරුද්ධ වෙනු නිරුද්ධ වී යන ස්වභාවයක් නම් තියෙන මේක එළිය ව්‍යාකූලත්වයක් දෙමී කියලා දැක්ක ගමන්ම එයා තුළ ඇලීම් ගැටීම් පදනම් කරගෙන පරිකල්පනා එන්නේ නැහැ. අන්න සම්මා සංකල්ප තියනවා දැන්. සම්මා සංකල්ප තියනවා. පින්නත් හොඳට බලන්න ඇලීම් ගැටීම් දෙකෙන් සමන්නාගත වුණාම තමයි එයා ඒ ඇලීම් ගැටීම් ඇතුලේ තමයි ඔය බොරු කියන්නේ. කේලම් කියන්නේ ඒ ඇලීම් ගැටීම් ඇතුලේ ඔක වෙන්නේ. ඇලින ගැටින තැන් නැත්තම් එයා තුළ ප්‍රකට වෙන්නේ නිශ්ශබ්දතාවය. හරි ලස්සන දෙයක්. එයා ඇලින්නේ ගැටින්නේ නැති මිනිස්සු හරි නිහඬයි පින්වත්නි. ඇයි එයාලට දිනා ගන්න දෙයක් පේන්නේ නැහැ. හොඳට බලන්නකෝ ඇලීම් ගැටීම් මත නේද ඔයාලා බොරු කිව්වනම් බොරු කියලා තියෙන්නේ. ඇයි ඇලිච්චේම පරිසම් කරගන්න ඕනේ. හොඳට බලන්නකො කේලම් කියනවා නම් කොටවනවා නම් ඇයි ඒක වෙලා තියෙන්නේ? ගැටීම නිසානේ. හොඳ පාඩමක් උගන්වන්නම් කියලානේ යම් කෙනෙක් බොරුවෙන් රවට්ටනවා නම් ගැටීම නිසානේ. මෛත්‍රී සහගත නම් කරුණාව තියනවා නම් ඒක එන්නේ නැහනේ. එහෙනම් ඇලීම් ගැටීම් පදනම් කරගෙන එයා කල්පනා කරනකොට එයා තුල ප්‍රකටවන වාචසික හැසිරීම තමයි බොරු කියන කේලම් කියන හිස් වචන කියන මට්ටම. එතකොට අර ඇලීම් ගැටීම් වලින් නිදහස් වෙච්ච කෙනා තුළ මතුවෙන ඇලීම් ගැටීම් වලින් අයින් වෙච්ච කෙනා තුළ ප්‍රකටවන දේ තමයි සම්මා වාචා කියන්නේ. ඇලීම් ගැටීම් වලින් බැහැර වෙච්ච කෙනා තුළ ප්‍රකටවන දේ තමයි. එහෙනම් සම්මා සංකල්ප නැතුව සම්මා වාචා වෙයිද? එන්නේ නැහැ. සම්මා දිට්ඨිය තියෙන කෙනාගේ කල්පනාව තමයි සම්මා සංකප්ප. සම්මා සංකල්පනා තියෙන කෙනාගේ වචන තමයි සම්මා වාචා. ඇයි ඇලෙන ගැටෙන ස්වභාවය ඇතුලේ හොඳට බලන්න පින්වත්නි මේක කොච්චර රාජ්‍ය ආයතන වලට හැම තැනටම පාවිච්චි කරන්න කොච්චර ශ්‍රේෂ්ඨයිද කියලා. ඇලෙන ගැටෙන මට්ටමේ කල්පනාව නැත්තම් එයා කවදාවත් වචනේ අවුල් කරගන්නේ. අපි යම් වෙලාවක බොරු කිව්වනම් කේලම් කිව්වනම් හිස් වචන කිව්වනම් පරුස වචන කිව්වනම් මොනවා හරි කිව්වනම් පින්නත්නි හොඳට මතක තියාගන්න එක්කෝ ඇලිච්චකම ඇතුලේ යා කල්පනා කරලා ඔක කරලා තියෙන එක්කෝ ගැටිච්චකම ඇතුලේ කල්පනා කරලා. එතකොට ඇලීම් ගැටීම් වලින් තොරව කල්පනා කරනකොට යා තුල નિરાයාසෙන් ස්වභාවයෙන්ම යා තුල සම්මා වාචා කියන එක ප්‍රකට වෙනවා. යා තුල નિરાයාසෙන් යා තුල සම්මා වාචා කියන එක ප්‍රකට වෙනවා. નિરાයාසෙන් එන්නේ පින්නත්නි සම්මා වාචා. ආයාසෙන් නෙමෙයි නිරායාසෙන් ඉන්නේ සම්මා වාචා. එතකොට යා සම්මා වාචාවත් එක්කම යා තුල සම්මා කම්මන්ත සම්මා ආජීව කියන දෙකක් එනවා. එතකොට සම්මා වාචා කම්මන්ත ආජීව කියන තුනම වැඩෙන්නේ සම්මා සංකල්පේ මත. පින්වත්නි හොඳට බලන්න ඇලීම් ගැටීම් වලින් තොරව නම් ඇයි ඇලීම් ගැටීම් වලින් තොරව යා කල්පනා කරන්නේ? සම්මා දිට්ඨිය නිසා. යා දන්නවා මම අඳුනගත් එක ලෝකේ ප්‍රශ්නයක් නෙමෙයි. මම අඳුනගත් එක යථාර්ථයක් නෙමෙයි. ඇයි අඳුනගත් එක බුදුරජාණන් වහන්සේ වදාළේ මොකක් විදියටද? අඳුනගත් එක බුදුරජාණන් වහන්සේ වදාළේ මිරිඟුවක් විදියට. නැති දෙයක් තියනවා කියලා ගත්තකමක් ඇටියට. සංඥා උපමා කළේ මිරිඟුවටනේ. එතකොට බුදුරජාණන් වහන්සේ සංඥා උපමා කරලා පෙන්වුවේ මිරිඟුවකට නම් ඒක නැති දෙයක් නේ. අපේ මනස තුළ අපි තියනවා කියලා හිතාගෙන ඉන්න එකනේ සංඥාව. අඳුනගත්ත දේවල් ඇත්තක් කියලා හිතාගෙන ඉන්නවා. ඒක ඇතුළේ නේ සංඥා විපල්ලාස ගොඩ නැගෙන්නේ. එතකොට දැන් අපි සම්මා දිට්ඨියෙන් බැලුවොත් මේ සංඥාව කියන්නේ මුලා මිරිඟුවක්. ඒක ඇති වෙලා නැති වෙලා යන මානසික ප්‍රවාහයක්. ඇති වෙන්නේ ඒතන ස්පර්ශය නිසා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන කමක් තමයි තියෙන්නේ කියලා බලන්න බලන්න යාට අර අඳුනගන්න දේවල් සම්බන්ධ වෙනදා පෙනුණු වටිනාකම පේන්නේ නැහැ. වටිනාකමක් නැම නෙමෙයි. එයා තුල වටිනාකමක් සම්පූර්ණයෙන් අයින් වෙලා නෙමෙයි. අර වෙනදා තිබ්බ වටිනාකමයි නැති වෙලා තියෙන්නේ. ඉතින් වෙනදා තිබ්බ වටිනාකම නැති වෙනකොට වටිනාකම අඩු වෙච්ච තැන වටිනාකම නැති වෙන තැන අපිට ඇලෙන ගැටෙන කම නැහෙනේ. ඇලෙන ගැටෙන කම. එතකොට ඇලෙන ගැටෙන කම මත සිතුවිලි ගලන්නේ සම්මා සංකප්ප තියෙනවා. ඒ ඇලෙන ගැටෙන කම නැතුව එයා තුල සිත පවතිනවනම් සිතුවිලි පවතිනවනම් සම්මා වාචා කම්මන්ත ආජීව කියන තුනම එනවා නිකම්ම. එයා යාගෙන පුදුම පරිස්සම්. එයා බලනවා කෙනෙක්ගේ හිත රිද්දන්නේ නැතුව කොහොමද මම ඉන්නේ කියලා බලනවා. හරිය ඇත්තටම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තිබ්බොත් ඒ ජාතිය හරිය කරුණාවන්ත ජාතියක්. ලංකාවේ මිනිසුන්ගේ කරුණාව නැති වෙලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නැති නිසා. හරිය අකාරුණික වෙලා තියෙන්නේ. තමාවම හුවා දක්වන්නේ ලංකාවේ මිනිසුන්ගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නැති වෙච්ච නිසා. ඇයි ආජීවයේ හරිය පිරිසුදු නැහැ සම්මා සංකප්ප නැති වුණාම. එහෙනම් සම්මා වාචා කම්මන්ත ආජීව කියන තුනම වැඩෙන්නේ සම්මා සංකල්පේ මතයි. ඔන්න ඔය විදියට බලනකොට එතකොට යා ඒ පුද්ගලයා තුළ ඊළඟට වැඩෙන්නේ සම්මා වායාමයේ. සම්මා වායාමයේ කියන්නේ මොකද්ද? සම්මා වායාමයේ කියලා අපි හඳුන්වන්නේ උපන් කුසලය සහ නූපන් කුසලය, උපන් අකුසලය සහ නූපන් අකුසලය. ඔය හතරෙන්නේ සම්මා වායාමයේ කියන එක අපි සාකච්ඡා කරන්නේ. උපන් කුසලයේ වඩනවා, නූපන් කුසලයේ උපද්දවනවා. එතකොට උපන් අකුසලය දුරු කරනවා, නූපන් අකුසලයේ නූපදවීම පිණිස ජවය ගන්නවා. ඕකනේ අපේ කතාව. දැන් එයා තුළ උපන් කුසලයේ මොකද්ද? මොකද්ද එයා තුළ උපන් කුසලය? උපන් කුසලය තමයි සංඥාව කෙරෙහි නුමුලා වුණු කමක් තියෙනවා. ඒක කුසලයක් ලෝකෙට නෑ. ඒක එයාට තියෙනවා. සංඥාව කියන්නේ මිරිඟුවක් වගේ. ඒක කුසලයක් පින්නවත්නි. ඔයාලා හිතන්නේ නෑ ඒක කුසලයක් කියලා. එයාට තියෙනවා සංඥාව කියන්නේ මිරිඟුවක්. කුසල් සංඥාව කියන එක මිරිඟුවක්. ඒ වගේම සංඥාව හටගත් ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන ස්වභාවයට අයිති දෙයක් සංඥාව. මම සංඥාවට මුලා වෙලා නැති දෙයක් තියනවා කියලා මම හිතාගෙන ඉන්නවා. ඔන්න ඔය පරිච්ඡේදය කුසලයක්. ඒක ලෝකේට හම්බෙලා නැහැ ඒක. එයි ලෝකේ සංඥාවට මුලා වෙලා යනවනේ. සංඥාවට මුලා වෙලා යනවා. ඒක තමයි යගේ කුසලය. නූපන් කුසලය මොකද්ද? සංඥාව මම නිරුද්ධ කරලා නැහැ සම්පූර්ණයෙන්. සංඥාව මම නැවත සංඥාව හට නොගන්නා ආකාරයට මම නිරුද්ධ කරලා නැහැ. ඒ නිරුද්ධ කිරීම නූපන් කුසලය. උපන් කුසලය මොකද්ද? උපන් කුසලය තමයි මම සංඥාව කියන්නේ මිරිඟුවක්. ඒක නැති දෙයක් ඇති බවට මම මනස තුල ගොඩනගාගත් ප්‍රවාහයක්. එතකොට සංඥාව කියන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගෙන ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොට මනස තුල නිරුද්ධ වෙ යන එකක්. ඒ නිරුද්ධ වෙන ඉතිරි නැතුවයි කියලා ඔයාලට නිතර කල්පනා වෙනවන. ඔය පින්නතුල්ලා නිතරම ඒක දකිනවනම්, නිතර ඒක තේරුම් ගන්නවනම්, නිතරම ඔය පින්නතුල්ලාට ඒ විදිහට බලන්න පුළුවන් නම්, අන්නේ බලන්න පුළුවන්කම, දකින්න පුළුවන්කම, තේරුම් ගන්න පුළුවන්කම අපි හඳුන්වන්නේ කුසලයක් විදියට. එතකොට ඒක තමයි යාට දැන් ඉපදිලා තියෙන කුසලය. නූපන් කුසලය මොකද්ද? සංඥාව නිරුද්ධ කරලා නැහැ. නැවත හට නොගන්නා ආකාරයටම එයා සංඥාව නිරුද්ධ කරලා නැහැ. නැවත හට නොගන්නා ආකාරයට යාට නිරුද්ධ කරන්න ලැබිලා නැහැ. එන සංඥාව සම්පූර්ණයෙන් නිරුද්ධ කරලා නැහැ යා. ඒතර සංඥාව සම්පූර්ණයෙන් නිරුද්ධ කරලා නැතිකමක් යා තුළ තියෙනවා. ඒ නිරුද්ධ කිරීම කියන්නේ නූපන් කුසලේ. තව මේ කුසලේ මට ඉපදිලා නැහැ. ඉපදිලා නැහැ. ඒක එහෙනම් ඒ කුසලේ උපද්දව ගන්න තියෙන වැඩ ටික තමයි එතනින් එහාට තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගය. එයා කුසලේ පූර්ණේ කරපු කෙනෙක් නෙමෙයි. එයා තවම කුසලේ සම්පූර්ණ කරලා නැහැ. ඒ කුසලය සම්පූර්ණ කරලා නැති නිසා යාට නූපන් කුසලයක් තියෙනවා. ඒ කුසලෙ උපද්දවන්න තමයි ඉතුරු ආර්ය අෂ්ටාංග මාර්ගයේ තව අංග ටිකක් තියෙනවනේ. ඒ ටිකම උතනින් එහාට යන්න. එතකොට දැන් උපන් කුසලයේ තමයි සංඥාව මුලාවක්, මිරිඟුවක්, ඒක නැති දෙයක් ඇති බවට මගේ මනස තුල ගොඩ නැගිච්ච ප්‍රවාහයක්. ඒක සත්‍ය වශයෙන් නොබවතින දෙයක්. සංඥාව ඇති වෙලා නැති වෙලා යන දෙයක්. එතකොට ඒ සංඥාව කියන්නේ ඇති වෙලා නැති වෙලා යන මට්ටමක්. ඒක ස්පර්ශයෙන් හටගෙන ස්පර්ශයෙන් නිරුද්ධ වෙනවා කියලා ඔයාලා එහෙම බැලුවට ලංකාවේ මිනිස්සු බලන්නේ නැහැ නේ එහෙම. එහෙනම් ලංකාවේ මිනිසුන්ට නැති කුසලයක් ඔයාලට දැන් තියෙනවා. ඔයාලට තියෙනවා ඒක. ඒක මේ දන් දීලා හැදෙන එකක්ම නෙමෙයි. ඒතර කෙනෙක් කියන්න පුළුවන් අටමහා කුසල් කියලා කතා කරන්නේ කටින චීවර පූජාව, අටපිරික. ඒවා ලෞකික කුසල් අතර අග්‍රමේවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ලෝකෝත්තර කුසලය. හරි කටිනේ පිංකම් කළත් අටපිරිකර පූජා කළත් වැසිගිලි කැසිගිලි හැදුවත් ඒවා ඔක්කොම ලෞකික කුසල්. ඒකෙන් එයා ලෝකෝත්තර වෙන්නේ නැහැ. ඇත්තටම ලෝකෝත්තර වෙන්නේ ඒවා උවමනා නැහැ. ලෝකෝත්තර වෙන්න මේ වැඩපිළිවෙලයි උවමනා කරන්නේ. ඉතින් මේක ඇහෙන්නේ පවා කුසලයකට. එහෙනම් මේක ඇහෙන මට්ටමට ඔයාල කන තියාගෙන ඉන්නපා හිතෙන්නේ පවා කුසලයට. ඒක පුදුම කුසලයකට. එතකොට උපන් කුසලයේ තමයි සංඥාවේ නිරුද්ධ වී යන බවත් සංඥාව ස්පර්ශයෙන් හට ගන්න බවත් සංඥාව මුලාවක් බවත් ඒකේ ඒ සංඥාව කියන්නේ නැති දෙයක් ඇති බවට මවාගෙන ඉන්න මානසික ප්‍රවාහයක් බවත් ඒක මිරිඟුවක් බවත් ඔය පින්නතුලා දකින අඳුන ගන්න තේරුම් ගන්න මට්ටමට අපි කියන්නේ මොකද්ද? ඒ විදියට දකින අඳුනා ගන්න තේරුම් ගන්න මට්ටමට අපි කියන්නේ උපන් කුසලය. එතකොට නූපන් කුසලය මොකද්ද? සංඥාව ඉතිරි නැතුව නිරුද්ධ කරලා නැහැ තව. නැවත හට නොගන්න ආකාරයටම සංඥාව ඇසුරු කරගෙන කෙලස් ටික කඩලා දාලා නැහැ මම තව. ඒ කඩලා දාන එක තමයි නූපන් කුසලය. ඒක මම උපද්දවන්න ඕන. ඔය එතකොට උපන් අකුසලය මොකද්ද? තව දුරටත් මේක අහගෙන හිටියට රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා අපි සංඥා ගන්නව ඇතුළට ඒ සංඥාවල මුලාවක් තියෙනවා. සංඥා උපාදානයක් තියෙනවා. සංඥා උපාදානයක් තියෙනද බණහත් අපිට සංඥා උපාදානෙ වෙනවා. එතකොට ඒක උපන්න අකුසලයක්. නූපන්න කුසලේ මොකද්ද? ඉස්සරහටත් මගේ ඇහැ තියෙනකන් රූප පේන්න නියමිතයි. කන කර්මයෙන් හැදිලා තියෙනකන් ශබ්ද ඇහෙන්න නියමිතයි. දිව හැදිලා තියෙනකන් ඉස්සරහටත් රස දැනෙන්න නියමිතයි. නාසය හැදිලා තියෙන නිසා ඒක හැදිලා කර්මයෙන් ඉස්සරහටත් ගඳ සුවඳ දැනෙන්න නියමිතයි. මේ කය හැදිලා තියෙන නිසා ඉස්සරහටත් පහස විඳින්න නියමිතයි. මේ මනස පරණ කර්මයෙන් හැදිලා තියෙන නිසා සිත ඉස්සරහටත් මේ ක්‍රියාවලිය වෙන්න නියමිතයි. මැරෙනකන් ඕක වෙනවා. ඔය විදියට මැරෙනකන් ඔය කතාව වෙන නිසා ඉස්සරහට රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියන සංඥා ඉස්සරහට මම අත්දකින්න නියමිතයි. ඉස්සරහට සංඥාවේ මුලාවට පත්විය හැකි මම. තව මේ සංඥාව නිරුද්ධ කරලා නැණි. අන්න ඒක තමයි නූපන් අකුසලේ. ඒක ඉපදිලා නැහැ තවම. ඉස්සරහට රූප, ශබ්ද ආදී පේන, අහෙන, දැනෙනකොට ඒ වගේ මම මුලාවෙන්ට නන්න බලන්නකො කුසල අකුසලතාවේ සංඥාව ඇතුලෙන් යාට දැන් පේනවා. ඔය පේන මට්ටම තමයි සම්මා වායාමී කියන්නේ. ඒ වායාමී කියන්නේ මොකද්ද? උපන්න කුසල්, නූපන්න කුසල්. උපන් කුසල්, නූපන් කුසල් ඔස්සේ එයා කුසලයට සමවැදිලා අකුසලයේ දුරුකරන එක නේ පින්වත්නි මෙතන අපි කතා කරන්නේ. ඉතින් මේ විදියට යම් කෙනෙක් බලනවන, මේ විදියට යම් කෙනෙක් තේරුම් ගන්නවන, එතකොට මේ විදියට යම් කෙනෙක් බලන විමසන කමක් තියනවා නම් පින්වත්නි හොඳට එක දෙයක් මතක තියාගන්න. එක දෙයක් හොඳට මතක තියාගන්න. මේ අකුසලා කුසලතාවේ කියන්නේ මෙන්න මේ ඔස්සේ බලන එකයි. එතකොට දැන් අපි උපද්දවන්න ඕන කුසලේනේ, අකුසලේ නෙමෙයිනේ. එතකොට අකුසලේ කියන්නේ ඉස්සරහටත් අපි තුල ගොඩනැගෙන්න පුළුවන් දෙයක්. ඇයි? ඇස කන නාසය දිවකය මනස හැදිලා තියෙන ප්‍රමාණයේ පරිමාව අපි දන්නේ නැහැ. ඉස්සරහට මට කොච්චර හැ පවත්වන්න වෙයිද කියලා දන්නේ නැහැ. එහෙනම් ඉස්සරහට හැ මම පවත්වන තාක්කල් මට රූප පේන එක මට නවත්තන්න බෑ. ඒ රූප පේනකොට රූප සංඥාවෙන් මම මුලා විය හැක. ඒකනේ ධර්මයේම ඉඳලා පිරිහිලා යන්නේ සමහර අය. ධර්මයේම ඉන්න සමහර අය මම දැකලා තිනු පුදුමයි ඒක ඇත්තටම. මේ හොන්දට ධර්මයේ ඉන්නවා. ඊට පස්සේ වගේ වගතුගක්වත් නැහැ ඊට පස්සේ. ආයේ කාලෙකින් හම්බ වෙනකොට පිරිහිලා හොන්දටම නන්නතර වෙලා. ඒ කියන්නේ නූපන් අකුසලේ උපදින්න පුළුවන්. මේක එයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. සම්මා වායාමයේ නැතිකම. සම්මා වායාමයේ තිබ්බට මදි. එතනින් එහාට තව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග ටිකක් තියෙනවා. ඒකෙන් තමයි මේ ප්‍රශ්නේ සම්පූර්ණ විසඳන්න තියෙන්නේ. සම්පූර්ණයෙන් විසඳන්න තියෙන්නේ නම් සම්මා වායාමයේ කියන්නේ මොකද්ද? උපන් කුසලේ. මොකද්ද උපන් කුසලේ? සංඥාව මිරිඟුවක්, සංඥාව ඇති වෙලා නැති වෙලා යන එකක්. ඒක ස්පර්ශයෙන් ඇති වෙලා ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා. නැති දෙයක් ඇති බවට මම මනස තුල ගොඩනගාගෙන ඉන්නවා. මේක මිරිඟුවක් වගේ කියලා ඔයාලට ඔයාලා තුල අඳුනා ගන්න මට්ටම්. ඔයාලා ඔයාලා තුලම අඳුනා ගන්න මට්ටම ඔයාලට මෙන්න මේ විදියට මැදින් පැනලා බලන්න පුළුවන්. හිතාගෙන යද්දි මේ විදියට බලන්න පුළුවන්. ඔයාලගේ චින්තනාර්ථය තුළ මෙන්න මේ කෑල්ලත් මිශ්‍ර කරගන්න පුළුවන් නම් ඒ මිශ්‍ර කර ගැනීමට ලෝකයා ලෑස්ති නැහැ. ලෝකේ කිසිම සූදානමක් නැහැ. හැබැයි ලෝකේ හැම සූදානමක් නැති වුණාට ඔය පින්නතුන්ලා ඒකට සූදානම් වෙන්න ඕන. ඒ සූදානම ඔයාලට තියෙනවා නම් ඔයාලට තියෙනවා ඔය පින්කම් කරන කාටත් වඩා බලවත් කුසලය. ඇයි මේ පින්කම් කරන ඔක්කොම කුසල්? හැබැයි ඒවා ලෞකික කුසල්. අටමහා කුසල් කියන ඔක්කොම ලෞකික මට්ටමේ. හැබැයි ඔයාලට තියෙන කුසලයේ ඒකකින්වත් ලඝු කරන්න බෑ. ඔගලන්ගේ හිතන විදිය පොඩි වෙනස්කමක් විතරයි තියෙන්නේ. නමුත් අර එකකින්වත් ඒක ලඝු කරන්න පුළුවන්කමක් නැහැ. එකකින්වත් බෑ. ඒ නිසා දැන් ඔයාලට තියෙන උපන් කුසලය. උපන් කුසලය. මොකද්ද ඒ උපන් කුසලය? ඒ උපන් කුසලය තමයි පින්වත්නි සංඥාව මිරිඟුවක් ඇති වෙලා නැති වෙලා යන එකක්. ඒක ස්පර්ශයෙන් හටගෙන ස්පර්ශයෙන් නිරුද්ධ වෙනවා. ඒක ඉතිරි නැතුව නිරුද්ධ වී යනවා. මේ නැති දෙයක් ඇති බවට මම මවාගෙන ඉනවා. මේක සත්‍ය වශයෙන් නොපවතින දෙයක් කියලා ඔයාලගේ සිත තුළ හටගන්නව සංඥාව දකින්නකම. හැබැයි නූපන් කුසලය මොකද්ද? තවම මම සංඥාව නිරුද්ධ කරලා නැහැ. ඒකයි මට ආය ආය සංඥා හටගන්නේ. ඒක ඉතිරි නැතුව නිරුද්ධ කරලා නැහැ. එනිසා නිරුද්ධ කරලා නැති එක තමයි නූපන් කුසලය. එතකොට උපන් අකුසලය මොකද්ද? උපන් අකුසලයේ තමයි මේ විදිහට බලද්දිත් සංඥාවේ මුලා වෙන කමක් තියෙනවා. සංඥා උපාදාන වෙන මට්ටමක් තියෙනවා. එතකොට නූපන් අකුසලයේ මොකද්ද? ඉස්සරහට තැහැ පවතින තාක්කල් සංඥා මුණ ගැහෙන රූප සංඥා ඉස්සරහට මම මේ මුලාවට පත්විය හැකි. නූපන් අකුසලයක් උපදින්න નિયමිතයි ඉස්සරහට. මෙන්න මේ විදිහට දකින්නකොට ඔය පින්නතුල්ලාට අවදානමක් පෙනේ. කියන්නේ මම කොච්චර බණ ඇව්වත් කොච්චර පන්සල් ආවත් කොච්චර හාමුදුරුවන්ගේ භාවනාවලට ගියත් අනේ මම සුරක්ෂිත නෑ නේද කියලා. එතකොට ඔයාලගේ හිතේ ඇතුළෙන් පොඩි අදහසක් එනවා මම සුරක්ෂිත වෙන්න ඕන. නූපන් අකුසලෙ උපදින්න පුළුවන්. මම සුරක්ෂිත වෙන්න ඕන කියලා පොඩි අදහසක් එනවා. අන්නේ අර මම සුරක්ෂිත වෙන්න ඕන කියලා ඔය පින්නතුල්ලා තුල දැනෙන ටිකක් තියෙන්නේ. මම සුරක්ෂිත වෙන්න ඕන කියලා ඔය පින්නතුල්ලා තුලේ දැනෙන කොටස දැනෙන අවකාශය තුල සුරක්ෂිත වෙනවනම් මොකද්ද කරන්න ඕන කියන එක තමයි සම්මා වායාමයෙන් පස්සේ කියන්නේ මොකද්ද? සම්මා සති. සම්මා සති. ඔයාලට නූපන් කුසලයේ උපද්දවන්නත් මොකද්ද නූපන් කුසලය? සංඥාවේ නිරෝධය. ඉතිරි නැතුව සංඥාව නිරුද්ධ කරලා සදාතනිකව දිට්ටි සම්පන්න ශ්‍රාවකයෙක් දක්වාම මාර්ගඵල අවබෝධය කරා යන්නේක මාර්ගඵල ඉපදිච්ච නැති කුසලය. මාර්ගඵල ඉපදිච්ච නැති කුසලය. ඒක උපද්දව ගන්න මම මොකද කරන්න ඕන? සම්මා සති. සති සතිපට්ඨානෙ විතරයි. ඒතර සතිපට්ඨානෙ සංඥාව විභාග කරන සංඥාව විමසලා බලන්නේ කොයි කැලෙන්ද? කායानुපස්සනාවෙන්ද, වේදනානුපස්සනාවෙන්ද, චිත්තානුපස්සනාවෙන්ද, ධම්මානුපස්සනාවෙන්ද? සංඥාව විභාග කරලා සංඥාවේ කෙලෙස් කඩන්නේ සංඥා උපාදානෙ සම්පූර්ණයෙන් දුරු කරන්නට මේකේ කොයි කොටසද අපි වඩන්න ඕන? මේක වඩන්න තියෙන ධම්මානුපස්සනාව. මේක වඩන්න තියෙන ධම්මානුපස්සනාව. ඒතර ධම්මානුපස්සනාව බලන්නේ අපි මෙනෙහි කිරීමෙන් සංඥාව හට ගන්නවා. අන්න දැන් වඩන්න තියෙන ওই විදියට. මෙනෙහි කිරීමෙන් අර ඉස්සලා දැනුමට අපි තේරුම් ගත්ත ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න ස්පර්ශේ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන නැති දෙයක් ඇති බවට මනස තුල ගොඩ නැගෙන තත්වයක් කියලා අපි දැනගත්තා. නමුත් වඩද්දී අපි බඩන් දැන් සම්මා සතියේ ඉන්නේද? එයා බලනවා සතිපට්ඨානෙන් වාඩි වෙලා භාවනාවෙන් බලනවා. ඒ සම්මා සති කියන්නේ භාවනාමයක් වශයෙන්නේ. එයා බලනවා සංඥා, මේ සංඥාව කියන්නේ මෙනෙහි කරනකොට මාතුල පැන නගින එක. දැන් මේ වෙලාවේ ඔයාලා මම මේ කියන බණ මෙනෙහි කර කර ඉන්නකොට තමයි මේ බණ තේරෙන්නේ. මෙනෙහි කර කර ඉන්න ඕන. මේ මෙනෙහි කිරීම දිගට පවත්වන්න ඕන. එතකොට තමයි මේ වචනයක් ගානේ ඔය පින්නතුන්ට මේ කතාව තේරෙන්නේ. ඒ කියන්නේ මේ එහෙනම් ඔයාලා තුල මේ ධර්ම සංඥා හිතේ හටගන්නේ මොකක් නිසාද? මෙනෙහි කර කර ඉන්නකම්. දැන් මේ වෙලාවේ ඔයගොල්ලන්ට සංඥා ටිකක් ඉදේ ධර්ම සංඥා ටිකක් හට ගන්නවා. ඒක නෑ ඇත්තටම. කෝ ඒවා? ආය නෑ. දැන් මේ පටන් ගත්ත ඒවා මොකක්වත් නෑ. දැන් මේ වෙන අලුත් ඒවා ටිකක් දැන් තියෙන්නේ. ඒ පටන් ගන්නකොට තිබ්බේ ටික දැන් නෑ. තියෙනවා නම් ආයේ ටීවී එක දාලා ඇහෙනකොට අහන්න දෙයක් උත් තේන්නේ. එතකොට දැන් පින්වත්නි හොඳට බලන්න මේ වෙලාවේ ඔය පින්තුන්ලා තුල ධර්ම සංඥා ටිකක් මම මේ කියන විදියට ඔයාලගේ ඔයාලා අනුව ධර්ම සංඥා ටිකක් හට ගන්නවා. මගේ මේ බලන්න මේ මගේ ධර්ම සංඥා ටික කියලා පෙන්වන්න පුළුවන්ද? පෙන්වන්න බැරණ එක නැති දෙයක්නි පින්වත්. ඔයාලා තුල මනස තුල තියෙන දෙයක්නි. ඒ තියෙන දේත් මිනිහි කරාම විතරයි තියෙන්නේ. මිනිහි නොකර හිටියොත් එම ඔයාලා තුල මේ වෙලාවේ හට ගන්න ධර්ම සංඥා හට ගන්නෑ. ඒ ධර්ම සංඥා තුළ තමයි ඔයාලට සද්ධා උපදින්නේ. ඔයාලා මේ ධර්ම සංඥාවලට අනුව මෙනෙහි කර කර හිටියාම ධර්ම සංඥාවලට අනුව මෙනෙහි කරන කෙනාට අපි ගැන සද්ධා උපදින්න පුළුවන්, දේශනාව ගැන සද්ධා උපදින්න පුළුවන්, බුදුරජාණන්. ඉතින් මේ මෙනෙහි කිරීම නැත්තම් අර සද්ධා උපදින්නේ නැහැ. ගෙදර ටීවී එක දාලා ඕගොල්ලෝ මේ බණ අහගෙන හිටියා කියලා ගෙදර ඉතුරු අයට සද්ධාාවක් උපදින්නේ නැහැ. ඇයි ඒ? ඒගොල්ලෝ මේ අනුව මෙනෙහි කරන්නේ නැහැ. මෙනෙහි කරන්නේ නැහැ. ඒගොල්ලොත් මොනවා හරි මෙනෙහි කරනවා තියේ වෙලාවේ. එතකොට ඒ මෙනෙහි කරන විදියට අනුව ඔයාලගේ හැඟීම් දැනීම් වල වෙනස්කම් ඇති වෙනවා. හොඳට බලන්න හැඟීම් දැනීම් වල ඔයාලා තුල වෙනස්කම් ඇති වෙනවා. මෙනෙහි කිරීම අනුව මෙන්න මේ මෙනෙහි කරනකොට සංඥාව ඇති වෙලා මෙනෙහි නොකිරීමෙන් සංඥාව නැති වෙලා යන බව බලනවා නම් ඒ බලන එකට කියන්නේ ධම්මානුපස්සනාව. මිනෙහි වීමෙන් සංඥා ඇති වෙලා මිනෙහි වීම මිනෙහි නොකර ඉන්නකොට සංඥාව නැහැ. ඒ ඒ වෙලාවේ මිනෙහි කරන විදියට තමයි ඒ ඒ මොහොතේ ආයේ සංඥා හටගන්නේ. සිත සංඥාවෙ මිදෙන්නේ නැහැ. හැබැයි අර ඒ වෙලාවේ මිනෙහි කරනකොට ඉතුරු සංඥා ඔක්කොම සිතේ නිරුද්ධයි. ඔන්න ඔය විදියට බලනවා නම් ඕකට තමයි සම්මා සති කියන්නේ. දැන් ඇයි එහෙම බලන්න ඕන? එහෙම බලන්නේ ඇයි? ඒ සම්මා වායාමී බැලුවේ අපි සංඥාව ඉතිරි නැතු නිරුද්ධ කරලා නැහැ. සංඥාව නැවත නැවත බණ ඇහුවත් උපාදානීය වෙන අවකාශයක් තියෙනවා. ඒක නිරුද්ධ කරන්න, ඒක දුරු කරන්නයි අපි මේ විදියට බලන්නේ. එතකොට සම්මා සති තියෙනවා. දැන් තියෙන ඊළඟ එක මොකද්ද? සම්මා සමාධි. මොකද්ද සමාධිය කියන්නේ? සමාධිය කියන්නේ මේ සංඥාවේ මුලාවටපත් නොවි සංඥාව ඇසුරු කරන මට්ටමේ හිත තියෙනවා නම්. ඒකට තමයි සමාධිය කියන්නේ. සංඥා උපාදානේ නොවන මට්ටමට සංඥාව ඇසුරු කරනවා නම් සංඥාවෙන් සිත මුදවන්නේ නැහැ. ඇයි මුදවන්නේ නැත්තේ? සංඥාව විපාක ස්කන්ධය. ඒ නිසා මේ රූප සංඥා හිතට එනකොට ඒක පෙලන්නේ නැහැ, පෙලන්න බෑ ඒක. සංඥා ස්කන්ධය කියලා කියන්නේ විපාක ස්කන්ධය. අපි කරන්නේ සංඥාවේ කෙලෙස් හදන්නේ නැතුව ඉන්න එක විතරයි. සඤ්ඤාය උපාදානී කරගන්න නැතු ඉන්න එක විතරයි. මේ මොහොතේ වෙන හැමදාම වගේ රූප සංඥා ශබ්ද සංඥාදී අපි වෙනද වගේම උරගානවා. ඒවා අත්හදා බලනවා. හැබැයි ඒවා අත්හදා බැලුවට අපි කරන්න නැති එකම දෙයක් තියෙනවා. මොකද්ද? ඒ එකම දේ තමයි අපි පුළුවන් තරම් උත්සාහ කරනවා මේ මොහොතේ සංඥා මේ මොහොතේ නිරුද්ධ වියන් නිසා මේ මොහොතේ සංඥා උපාදානී කරගන්න නැතුව ඉන්න. සංඥාව ඔස්සේ විතර්ක ਵਿਚාර කරන්න නැතුව ඉන්න. සංඥාව ඔස්සේ සංචේතනා ගොඩනගන්න නැතුව ඉන්න. රාග දේශ මොහ හදන්න නැතුව ඉන්න. මේ මිලාවේ සංඥාවට එකතු වෙනවා. සංඥාව ඇසුරු කරගෙන විතර්ක ਵਿਚාර ගොඩනගන්න නැතුව ඉන්න මට්ටමට සංඥාව ඇසුරු කරනවා නම් ඒක තමයි සම්මා සමාධිය. සම්මා සමාධිය. ඊට පස්සේ සම්මා විමුක්ති විමුක්ති ඥාන දර්ශන සම්මා විමුක්ති කියලා එකක් තියෙනවා. එතකොට සම්මා විමුක්තියෙන් තමයි කෙනෙක් නිවනට පත් වෙන්නේ. අනේ සම්මා විමුක්තිය පිණිස යමකද්ද කරන්න ඕනේ කියලා කිව්වේ? විදර්ශනා කරන්න ඕනේ කිව්වේ මං ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා මම කිව්වා ඔයාලට නිවන් මඟ වැහෙන්න තියෙන අවස්ථාවෙන් සිත අයින් කරගන්න මොකද්ද කරන්න ඕනේ? සිහිනුවන හදන්න ඕන. ඊට පස්සේ නිවන් මඟ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. දැන් නිවන් මාර්ගය ඇවිල්ලා ගොඩක් දුර. නමුත් කෙනෙක් නිවනට පත්වීම මාර්ගඵලයට පත්වීම අඹින විදර්ශනා කිරීමෙන් කියලා කිව්වේ. පියවර තුනක් මේ දේශනාව පටන් ගන්නකොට අන්න ඒ தත්වය තමයි පින්වත්නි. දැන් මෙතන යාගි සිත අර සංඥාවේ කෙලෙස් හැදින් විතක්ක ਵਿਚාර නොකර ඉන්න මට්ටමට සංඥාවට අභියෝග කරන්නේවත් ගරහන්නේවත් චෝදනා කරන්නේවත් දොස් කියන්නේවත් මුකුත් නැහැ. මුකුත් කරන්නේ. එතකොට සංඥාවේ නුමුලාවිච්ච කමක් එයාට තියෙන මුලා නැහැ යා සංඥාව. නමුත් සංඥාවට අභියෝග කරන්නේත් නැහැ. රූප සංඥා ශබ්ද සංඥා වෙනද වගේමයි යාතුල. හැබැයි යා රූප සංඥා ශබ්ද සංඥා දැක්කට සංඥාවේ කෙලෙස් යා හදන්නේ නැතු. ඒ කෙලෙස් හදනවා කියන්නේ සංඥා විතර්ක ਵਿਚාර දක්වා අරන් යන්නේ නැහැ. සංචේතන දක්වා අරන් යන්නේ නැහැ. සංඥාව එතනම අතහැරලා දාන මට්ටමට එයාගේ සිත පුරුද්දක් තියෙනවා. ඇයි අර සම්මා සතියිනුත් උදව් අරන්නේ දැන් තියෙන්නේ. අන්න ඒක ඇතුළේ ඒ මොහොතේ සංඥාව ඇති වෙලා නැති වෙලා යන නිසා අනිත්‍යයි කියලා බලන්න පුළුවන්. අනාත්මයි කියලා බලන්න පුළුවන්. අනේ අනිත්‍යයි අනාත්මයි කියලා බලනකම තමයි විපස්සනාමය අවකාශය. එතකොට එයා තුළ සර්ව ශුන්‍යතාවයක් හිතපත් වෙනවා. සර්ව ශුන්‍යතාවයක් කියලා කියන්නේ මෙතන මේ ඇති වෙන තත්වය පිළිබඳ පුදුමාකාර නිවහල්කමක්, පුදුම නිදහස් වීමක් ඇති වෙනවා. දැන් එතනින් එයා නිවනටපත් වෙනවා. මේ ආර්යෂ්ටාංගික දැන් මේ සංඥාව කියන වචනේ අල්ලගෙන විතරයි කිව්වේ. මේක පුළුවන් එක එක විදියට කියන්න. ආර්යෂ්ටාංගික මාර්ගෙන් දේශනා 17,000 කරන්න පුළුවන්. ඉතින් මේ මේ විදියට වැඩුවොත් එයා මඟපල පැත්තට එන්න ඕන, නිවන් මඟ වඩාගෙන ඉස්සරහට යන්න ඕන. එනිසා ඔය පින්තුල්ලා සීළු දෙනාට මේ දේශනාව නිවන් දොරටුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ බොරලැස්ගම පිළියන්දල සහ කොහුවල පදිංචි හේරත් පවුලේ පින්වත් කල්යාණ මිත්‍ර සියලු දෙනා එකතු වෙලා මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනවා. ඒ සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. සියලු දෙනාගේම ජීවිත ධර්මයෙන් හාත්පස ආලෝකමත් වේවා. කායික මානසික සුවසහනේ සැලසේවා. ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අධිෂ්ඨාන කරනවා. මේ කුසල් දේශකයන් වහන්සේ වෙච අපට ආශිර්වාද කොට තිබෙනවා. අපගේ පින්වත් දෙමව්පියන්ට, ගුරුවරුන්ට නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ඒ සියලු දෙනාටමද චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා මේ පින්තුන් අදිෂ්ඨාන කොට තිබෙනවා. ඒ වෙනුවෙන් මේ පින්තුන් සියලු දෙනාටම මේ කුසල් නිවන් පිණිස වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දායකත්වයේ දරූ පවුල්වල සියලු දෙනාට, ඥාතීන්ට කායික මානසික සුවසහනේ වේවා, නිදුක් නිරෝගී සුව වේවා, චිරජීවනී වේවා. උතුම් නිවන් පිණිස මේ කුසලානිසංස ධර්මයන් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. අධ්‍යාපනයේ හදාරන දූ දරුවන් ආදී සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කොට තිබෙනවා. මේ සම්බන්ධුණු සියලු දෙනාටත්, ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටමත් මේ උතුම් කුසල් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට දේශනා පාරමිතාවක් වේවා කියලා අපි අධිෂ්ඨාන කරනවා. ඒත් එක්කම මේ ධර්ම ශ්‍රවණී කරපු ලක්වාසි ලෝකවාසි සියලු දෙනාටම නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා. සියලු දෙනාගේම ජීවිත ධර්මයෙන් ආලෝකමත් වේවා. මේ පිනතුන්ලා නමින් මියගිය සියලු ඥාතීන්ටද මේ කුසල් බලවත් වේවා. මේ කුසලානිසංසයන් අනුමෝදන්ව සියලු දෙනාටම වහ වහා නිවන් මඟ පූරණී කරගන්න මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දායකත්වයේ දරු සියලු පින්තුන්ටත්, පවුල්වල සියලු දෙනාටත්, මියගිය ඥාතීන්ටත් මේ කුසල් බලවත් වේවා. හැම දිනාටම මේ කුසල් හේතු වෙලා ජීවිතේ නිවන් මඟ පූරණී කරගෙන අමා නිවනින් සැනසීමට මේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සතරවරම් රජ දරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ට, බ්‍රහ්මරාජ මණ්ඩලවලට අවීචී පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. Thank you.
මෝහක්ඛයෝ නිබ්බානං